හොඳයි එහෙනම් ආශාවදාන වහන්න. මෙයට මෙදක්වා කියවන අපු වේදම් දේශනා මාලාව නිමතරගේ වාගේදී සත්‍යත්ව සූත්‍රයන් කෙරෙහි දේශනා මාලාව. ඒක මනුගේ හැදේ දවන මෙයට තේරුම් නැතුවන මේ පංචස්කන්ධ ලෝකයේ සංස්කාරයන් ආත්ම නොවන අනාත්ම දෙයක් කියන කරුණ. මේ අනාත්ම භාවයේ තිබුණන්දව සාමාන්‍ය එබැවින් හොඳට අවබෝධයක් ඇති කරගත්තු කෙනෙකුට අනාත්ම ස්වභාවය ගැන එතරම් පැහැදිලි අවබෝධයක් නැති එක්කරණක් තිබෙනවා. ඒ කරුණ ගැන අද මේ දේශනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් කාලය මාසෙලින් දෙන පින්න පාටි වලින් හිට අකේලක කෂ්ඨ කියලා නිදන් තේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසීමට අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ ප්‍රතිශේක වෙලා දැන් පින්න පාටි වලින් ගලා ඒක නිසා දැන් ප්‍රශ්න අහන්නට සුදුසු කාලයක් නෙවෙයි කියලා දෙන්නට කාලයක් නැහැ කියලා. දෙවෙනි වරක් විමසන ඒ ආකාරයෙන් ප්‍රතිශේක කළා. තෙවෙනි වරක් විමසන තෙවෙනි වරක් ප්‍රතිශේක කළා. එහෙනම් මේ ආකේලක කෂ්ඨද ආකේලක කියන්නේ මේකවත් කියන එකයි කෂ්ඨද කියන්නේ ඊළඟ නම. ඒ නිකන්ද පරිභාජකේ කොහොමද කියනවා මම වැඩිමම බුදුරජාණන් වහන්සේ බවහන්සේගේ විමසන්නේ සුදු කාරණාවක් පොඩි කාරණාවක් තමයි විමසන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවශ්‍යම දුන්නා ඕක ප්‍රශ්න විමසන. ඔව් වහනවා කියන කොබෝගෝතනේ සංකතන දුක්ඛන්ති මහත් ගෞතමයන් වහන්සේ මේ දුක සමාසින්න ඇති කරගත්තාද ඇති කරගන්නාද මා හේවන් කස්සප එහෙම කියන්නේ තේකා කස්සප කියලා බුදුදාන වහන්සේ අවශ්‍යතුන් වදාළ. එතන ඊට පස්සේ බුදුදාන වහන්සේ ගෙනහනවා දැන් ඉස්සල්ලාම කිනකෝ බෝබෝ තමයි සංකතන් දුක්ඛන්ති සමාසින්න මේ දුක ඇති කරගත්තාද කියලා. එහෙමනම් මූලික කල්පනා වුණා. එහෙනම් කියන්නේ වෙන කෙනෙක් විසින් දුක ඇති කරගත්තාද? අතිකර දෙනවාද? එහෙනම් පනබෝ බොහෝතම පරංකතන් දුක්ඛන්ති. එහෙමනම් ගෞතමයන් වහන්සේ වෙන කෙනෙක් මේ දුක ඇති කර දෙනවාද? මා හේවන් කස්සප ඒක දන්න පිළිතුරක් එහෙමත් කියන්නේ තේපා ගෞතම කස්සප. කිනකෝ ගෞතමයන් වහන්සේ සංකතංච පරංකතංච දුක්ඛන්ති. එහෙමනම් සමනුත් කරගන්නවා අනුත්තිසම කරගන්නවා මේ දුක. මේ දුක සමනුත්සව දෙගොල්ලෝ විසින්ම කරගන්නාලද දෙයක්ද? මා හේමන කස්සප එහෙම කියන්නටත් එපා. තිම්පන බෝබෝ තමයි අසංකාරම අපරංකාරම අදිච්චේ සමුප්පන්නන් දුක්ඛන්ති. එහෙමනම් භවත්තෝ කියන මහසය සමනුත් කරගන්නේ නැතුව අනුනුත් කරගන්නේ නැතුව අදිච්ච සමුප්පන්නන් කිසිම හේතුවක් නැතුව මේ දුක හටගත්තාද? මා හේවන් කස්සප එහෙම කියන්නත් එපා කස්සප. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් මේ අකේලක කස්සප තැනක් අහනවා. කිනකෝ බොබ සමන නැති දුක්ඛන්දී මොකද දුකක් කියලා එහෙම නැද්ද බවන් ගෞතමයන් වහන්සේ. අත්තිකෝ කස්සප කස්ස දුක්ඛන් දුකක් කියලා දෙයක් කියන කස්සප. නකෝ කස්සප නැති දුක්ඛන් දුක කියලා දෙයක් නැහැ නේද කස්සප දුක කියලා දෙයක් කියනවා. තේනේ මහා ගෝතම දුක්ඛං ඥානාසී නපස්සති. එහෙමනම් බෝධෝත්මයන් වහන්සේ දුක දන්නේ නැද්ද? දැකලත් නැද්ද? පස්සාමික වහන කස්සප දුක්ඛං ඥානාමික වහන කස්සප දුක්ඛං. මම දුක දැකලා තියෙනවා කස්සප, මම දුක දන්නවා කස්සප. මෙතන ඇතුළු සංවාදයේ පිළිබඳ කෙටි අදහසක් අපි ඉදිරිපත් කළා. පළමෙන් අසේවක ප්‍රශ්න පහන්නේ සමා විසින්ම මේ දුක ඇති කරගත්තාන කියන කරුණ. මේකදී මේ දුක කියන එක අදහස් කරන්නේ සංසාර දුක් නේද? නැවත නැවත ඉදිරියටදී නැරි නැරි යන සංසාර දුක. පංචස්කන්ධයේ පැවැත්මේ දුක මේ විමසන. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා එහෙම කියන්න තේපා මා හේවන් කස්සප කියලා. දැන් අපි සාමාන්‍ය කතා ව්‍යවහාරයේ කතා බහම කරනකොට මම කරපු කාරණේ මම දුක් විඳින්නට ඕන මේ විදිහට කියන අවස්ථාව තියෙනවා. වෙන කෙනෙක් දුක් විඳින අවස්ථාවලදී කල්ප තියෙනවා අපි. ඒ අය කරපු කාරණේ ඒ තරම් වෙනවානේ. ඒගොල්ලන්ගේ කර්ම ඒගොල්ලන්ව පල දෙනවා කියලා. එහෙනම් කියලා ඔය බාලපණිත් සූත්‍රයේ දැක්කේනවා මා අපායට ගියාට පස්සේ සත්‍යංග යම රජ්ජුරෝ පේනා කියලා සයාමය සම්පාපකම්මන් කතන් පංචී විතස්ස විපාකම් පටි සංවේද. ඔබමයි කර්මය කළේ ඒක නිසා ඔබම දුක විඳපන් කියන කතාව කියනවා කියලා එහෙම කොටියක් පාදිනවා. එහෙම විවහාරයේ තිබෙනවා. අපි සම්මුතිය පිළිබඳව කතා කරනකොට සම්මුතිය ඉක්මවා කතා විවහාර පාවිච්චි කරන එක හොඳ නෑ. අපි හැමෝම කතා කළේ ඒක කතා කළාට අපි ඒකේ නියම සත්‍යය තේරුම් ගන්නවා. ඒකට මා විසින්ම කරපු කර්මයේ විපාක මම විඳිනවා. ඕන කරපු කම් වල විපාක ඕන විදනවා ආදී වශයෙන් කතා කරන්නේ අත්‍ය වශයෙන් මේකෙ බඳ තියෙන ධර්ම කාරණා ගැන හරි අවබෝධයක් නැති නිසා සාමාන්‍යයෙන් ධර්මයේ වල කරන ලද කුසල කුසල කර්ම වල විපාක ශක්තිය මේ ආත්මයේ හෝ මතුවන් භවවල දී ලැබෙන බව මම දන්නවා. එතකොට කර්මය කරනකොට කුසලයක් හෝ අකුසලයක් කර්මයක් කරන විට ශ්‍රේෂ්ඨීමක් පමණක් තිබෙනවා. ශ්‍රේෂ්ඨරණ පුද්ගලයෙක් නේ මේක විශේෂයෙන්ම තේරුම් ගන්න පුළුවන්වක්. තමන් කුසලයක් කරනවා නෙවෙයි, තමන් අකුසලයක් කරනවා නෙවෙයි, කුසල අකුසල කම්ම රැස්වීමක් තිබෙනවා, කුසල අකුසල කම්ම රැස් කරන කෙනෙක් නෑ, සත්‍යයක් නෑ, ආසයක් නෑ. මේ තත්ත්වය තමයි තේරුම් ගත යුතු වන්නේ. කුසල අකුසල කම්ම පවරක් හෝ කරන විට සත්‍ය වශයෙන්ම පංචස්කන්ධ ධර්මයන්ගේ ඇති නැති යාමක් තියෙනවා. දැන් මේ භාවනා කරන අය භාවනා කරන විට මම භාවනා කරනවා කියලා හිතනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි. එතන තියෙනවා ආත්ම දෘෂ්ටිය. ආත්මයක් ඇත්තයි කියන හැඟීම. ඇත්ත වශයෙන්ම භාවනා කරන විට සමංගයේ පංචස්කන්ධ ධර්මයන් එතන සමංගයේ කියන්නේ සම්මුති වශයෙන් තේරෙනවා. සමංගයේ පංචස්කන්ධ ධර්මයන් ඇතුළේම යාමක් පවතිනවා. ඒ භාවනාවට ගනු ලබන අරමුණු ස්කෑන් එකක් නැත සමංගයේ පංචස්කන්ධ ධර්ම. මේක තේරුම් ගන්න. මේ විදිහට භවනා කරන විට මේ ඕනෑම කුසලයක් කරන විට ඕනෑම අකුසලයක් කරන විට ඒ හැම අවස්ථාවකදීම කුසල අකුසල කර්ම නොවන දෙයක් කරනවා නම් ඒ අවස්ථාවේදීවත් තමන්ගේ සංකල්පස්කන්ධ ධර්ම ඇති නැති වෙන කියන තේරමක් තමයි සාමාන්‍ය සිදුවන්නේ. මේ ක්‍රියාදාමයේ හරියට තේමන ගත යුතු විශේෂ තේමන ගැනීම නැහැ. මේකට ප්‍රත්‍යක්ෂ කෙනා බුද්ධලෙක් ඉන්නවා ආඥාවක් තියෙනවා දී වශයෙන් ඒ කරුණට ඒ අදහස ඒ සංඥාව ආරෝපණය කරනවා. ඉතින් මේ තත්ත්වයේ මග හරවලදී තියෙනවා දැන් අපි උදාහරණ වශයෙන් කතා කරොත් අපි භාවනාවක් කරනවා කියන ඒ භාවනා කරන එක සමාධි ශක්තිය ආත්මක වෙනවා විඥාන මනෝ විඥාන ශරීර විඥාන සංස්කෘත ශබ්ද වචසෝතරින් නාමයෙන් විඤ්ඤාණ ස්කන්ධයක් පැතිරෙන්නේ නැති නැති යනවා. ඒ වගේම ඒ භවනා කරන කරුණ පිළිබඳව ඒ අරමුණ පිළිබඳ යම් යම් සංඥා පහළ වෙනවා. සංඥා ස්කන්ධය තේමක් නැතිවෙන්නට තන තිබෙනවා මේ සම්මත. ඒක අමතරව ඒ භවනා කරන විට යම් කිසි කෙනෙකුට කායික දුක් වේදනා ඇති වෙන්නට පුළුවන්. තවත් කෙනෙකුට උපේක්ෂා වේදනා ඇති වෙන්නට පුළුවන්. තවත් කෙනෙකුට නිරාමිෂ සුඛ වේදනාවක් ඇති වෙන්නට පුළුවන්. ඒ විදිහට සමාධි මට්ටමින් තියෙන කෙනෙකුට එහෙම ඇති වෙනවා. විදර්ශනා කරන කෙනෙකුට සමාධිය හොඟක් දියුණුවක් යතෝ සම්මතිය පන්දානෝ ධ්‍යාඥා ලැබී සිටි මාමඥා අනන්තං විඥාන සංකේයම බුදුහාමුදුර දැක්වූ ගාථාවක් තියෙනවා. මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දෙක දෙක වාසය කරන විට ලැබී සිටි පාමොඥම් තීක්ෂ්‍යක් සමුදිත භාවයක් සතුටක් කර දෙනවා කියන එකයි අදහස. ඒකට ඒ මොකෙන් කොට සෞන වේදනාවක් නම් දින දෙන්න පුළුවන් කවර ආකාරයෙන් හෝ වේදනාස්කන්ධය ඇතිවීම කියනමක් තිබෙන්නේ. මේ භාවනා කරන අරමුණු විවිධාකාරයෙන් අපි සම්මස්තනය කරනකොට විමස්සනය කරන විට ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම හේතුඵල ආදී වශයෙන් විවිධාකාරයෙන් දකිනකොට සංස්කාර ස්කන්ධය ඇති නැති යාමක් තිබෙනවා. ඒකට සමාගයේ රූප ස්කන්ධය අරමුණු කරමින් කායගත සති භාවනාවක් වෙන විදිහක් කරන විට සමාගයේ රූප ස්කන්ධය ඇතිවීම නැතිවීම පවාපාය ඒ විලාවේ දකින්නට පුළුවන්. ඒක දකින්නට නොහැකි වන අපේ සෑම අවස්ථාවකදීම රූප ස්කන්ධය ඇතිවීමක් පැවතීමක් නැතිවීමක් තිබෙනවා. ඒ විදිහට මේ භාවනා කරනවා කියන්නේ අත්‍යවශ්‍යම පංචස්කන්ධ ධර්මයන්ගේ ඇති නැති නැති යාම. ඊළඟට මේ භාවනාවට ගම් ලබන අරමුණු ඒ අරමුණු සමංගයම පංචස්කන්ධ ධර්ම. බාහිරේ වන්නේ දැන් මේක සාමාන්‍ය කෙනෙකුට සමන්දව කම්පනසේ තේරුම් ගන්නට නමුත් මේ ඇටික තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕනේ. දැන් අපි හිතමු බුදු ගුණ අරගෙන භවනාවක් කරනවා කියලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා රූපයක් දැකලා ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ නම දැකලා ඒක දිහා බලාගෙන හරි කෙනෙක් භවනා කරනවා කියලා හිතමු. එතකොට මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ පිට තියෙන දෙයක් තමන්ගේ ශරීරෙ නැතිුනේ ඇස තියෙන දෙයක් කියනවා. බාහිර දෙයක්. නමුත් ඒක බලන්නේ නැති ඒගෙන මෙහෙ කරන විට තමන්ගේ සංකාණය තුළ නාම ධර්මයේ තියෙන කියාමක් හරි එතන වෙන දෙයක් නෑ. ඇද්දක තියාගෙන බුදුමන සිහිකලම මේ බුදුමන සිහිකරනවා කියන්නේ තමන්ගේ මේ සිතිවිලි ධර්ම ඇතිය තියෙන කියාමක් පමණයි. එම දෙයක් නෙවෙයි ඕනෑම දෙයක් නෙවෙයි දැන් මේ භවනා කරනවා නම් සියලු සම්ප්‍රේෂණ පත්‍යස්සෝපත්‍යස්සෝපත්‍යස්සෝ දිවසේ අපි මේ භවනා කරනවා කියන එක. එහෙම කරන්නේ ඒක කිසිම ලෝකේ සත්‍ය පශකසිතේ නායක වෙනම දෙයක්. ඒක ආරමුණු කරගෙන තමයි සිත තුළ නාම ධර්ම ඇති වෙති නැති වෙති යනවා. මේ නාම ධර්ම කියවහම විඥාන වේද සංස්කාර වේදනා සංඛාර යන සංඥා කියන සෑම එකක්ම එකට ඇතුළත් වෙනවා. ඒ වගේම තමයි රූප ස්කන්ධයත් ඇතුළත් වෙනවා. මේ විදිහට භවනාවට ගන් ලැබෙන පරමුණු තමයි පංචස්කන්ධ ලෝක ධර්මයන් වෙනවා. භවනා කරන්නේ පංචස්කන්ධ ලෝක ධර්මයන් වෙනවා. මේ පංචස්කන්ධ ධර්ම කියන එකට එක වචනයක් පොඩි එක කියන්නත් පුළුවන් අපිට සංස්කාර කියලා. සංස්කාර කියන්නේ හේතුන්කට ගත්තාම කියන අදහස. ඒක තියෙන්නේ ඒක නිසා මේ සෑම දෙයක්ම හේතුන්කට ගත්ත නිසා මේ සෑම එකම සංස්කාරයි. එතකොට සංස්කාර ගුණවල ඇතුළු වෙති නැති නැති යන භවනා කරන්නේ පිට සංස්කාර ගොඩක් සංස්කාර අරමුණු කරමින් ඇති ඇති නැති නැති යන සංස්කාර අරමුණු කරනවා කියන්නේ භවනාවට ගංගමන අරමුණ කවර එකක් වුණා. Taman diena pankasthanda dhamma wagai therum gannata ona. Etoṭe sanskāra wala swaroope æti æti næti næti yana eka. Dan diena sanskāra ilanga mohota wenakota næ, ilanga diena mohota ekena sanskāra ilanga matusane wenakota næti yana. Me siduma nama rūpa sanskāra dhammayan de swaroope ekai. Melisa nirantarayen æti yemin næti yemin yana me kriya dāmaya hæra bhavana karana puddhayak næ. හොඳ සංස්කාර ධර්ම නැති වීම සංස්කාර ධර්ම පැවතීමක් හොඳ සංස්කාර ධර්ම නැති වීමක් හේ සුද්ධ ධර්ම සමුප්පාදං සුද්ධ සංස්කාර සංතතිය සංස්කාරා විදරි සම්දේ කන්තකාපයි දේවනා කියන දැක්කන දාර්ශනික තමයි හොඳ සංස්කාර ධර්මමයි ඇතිවන්නේ සුද්ධ සංස්කාරමයි ඒ කියන්නේ හොඳ සංස්කාර ධර්මමයි පාලවන්නේ එයිම මේම පවතින්නේ හොඳ සංස්කාර ධර්මමයි නැතිවන්නේ හොඳ සංස්කාර ධර්මමයි මෙන්න මොකක්වත් මෙතන නෑ. සුද්ධ ධම්ම සමුප්පාදම උපදින්නේ පවතින්නේ දැනිටවන්නේ සංස්කාර ධම්ම. එන්නේ සුද්ධ ධම්ම සමුප්පාදම සුද්ධ සංස්කාර සංසතිය. පැවත පැවතෙනන්නේ සුද්ධ සංස්කාර ධම්ම. සංඛාර විභේෂන්ති නැතිවෙන්නේ සංස්කාර ධම්ම. සමාන කියනවා නෙවෙයි සමාගයේ වේදනාවක් නැතිනවා නෙවෙයි සමාගයේ සංඥා සංඛාරාදී කෙසාවක් නැතිනවා නෙවෙයි සමාගයේ රූපස්කන්ධය නැතිනවා නෙවෙයි. ඒ ශ්‍රේණිකක් මේ සංස්කාර ධර්මම ඇති වෙනවා සංස්කාර ධර්මම පවතින සංස්කාර ධර්මම නැති වෙනවා මේ ඇති යටි නැති නැති වෙන සංස්කාර ධර්මයන් දෙක කියලා ධර්මයේ හැද මෙතන භාවනා කරන කෙනෙක් නැහැ භාවනා කරන ආත්මයක් නැහැ. එතකොට මේක හරියටම තේරෙනවා නම් සමන්ගේ සිතතේ මේ මම භාවනා කරනවා කියන හැඟීම නැති වෙනවා. එතකොට ආත්ම සංඥාව එතන පිහිටන්නට පිටමක් නැහැ. එතකොට කර්ම සංස්කාර රැස්කනවා. අසලං කුසල කර්මයක් කළාට පස්සේ ඒ කර්ම කරපු සිටිවිලි ධර්ම, ඒ නාම ධර්ම එතනම නිරුද්ධ වෙනවා. ඒක ශේෂාන දෙයක් නෙවෙයි. නමුත් ඒ කර්ම විපාක ශක්තිය මත අනාගතයේදී කවදා දවසක පිළිගන්නකෝ කොයි ආකාරයකින් හරි පල දෙන්නට පුළුවන්. ඒ කර්මයට අනුකූල වන ආකාරයෙන් ඵල දෙනවා. එතකොට ඒ කර්මය දිගින් නෙමුණාට කර්ම විපාක දෙන්නේ ශක්තිය කියලා. මේක තැන්පත් වූ මනසක් නේ. ඒ කර්ම තැන්පත් වූ පවතින මනසක් නේ. ඒ හින්දු ආගමේ වාගේ ආගම්වල දක්වලා තියෙන ස්තෝමයන් කියන කමානේ ඔක්කොම තැන්පත් වෙන මනසක්. ඒ වගේම ඒ මහායාන පොත්පත්වල දක්වලා තියෙන අනේක සංස්කෘතික එකක් මේ ඔක්කොම දිවිලා තැන්පත් වෙලා තියෙන මනසක් තියෙනයි කියලා කරන කරන කර්ම ප්‍රසාර අපසන්න කර්ම නමුත් එහෙම දෙයක් නෑ මෙතන තියෙන්නේ ඒ චිත්ත නාම ධර්ම ඇතිනේ ප්‍රියම පමණයි නමුත් ඒකේ විපාක ශක්තියක් තිබෙනවා ඒ විපාක ශක්තිය කොහෙද තිබෙන්නේ කියලා තැනක් නෑ. විපාක නමුත් මේ සුදුසු අවස්ථාව ලැබුණාට පස්සේ ඒකෙන් නද කර්මවල විපාක ශක්තියක් ලැබෙනවා. මේ කරුණ ගැන බුද්ධ ධර්ම මාර්ගයේ දක්වලා තියෙනවා මේ වෙන ඔබලා වැඩි සුඛ නැති යන්නේ පාපියක්. සම්මයි පාපම් මිත්‍රේ නැකින්ති සම්බෝය චින්තෙන් එනි යෝ චින්තෙන් දු මාත් විදාත සුභාගිය සැකෙන්න ලබිනන නිසිතින තුකන් කරන පුිතිය දක්වන අවස්ථාවේදී කම්ම උපාසම් වල වැඩි හිතන්නට යන්නේ කාමයේ සිදුවන්නේ කොහොමද කියලා ඒක උඹලට විශ්වෙන්නේ ඒ කියන්නේ ඒක බුද්ධ විශ්ේය ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දපමණයි විශ්වන්නේ ඒක සිදුවන්නේ නෙමෙයි කියලා අපිට ඒක හිතන්න බෑ ඒක යම් කිසි කෙනෙක් කියන්නේ හිතුවා කඩේ පුරාම දක්ෂමාවී තාක්ෂේ උන්නත භාවයේට නැත්නම් විශ්වයට දුකකට පත්වන්නට පුළුවන් ඒ නිසා කර්ම දැක්වීම තියෙන මේ විපාක එන්නේ කොහොමද කියන එක ගැන වැඩි අපි හිතන්නේ කියලා ප්‍රශ්නාවලට එන්නේ එතකොට කර්ම රැස්කරපු කෙනෙක් නෙවෙයි ගියාත්මේ හරි මේ ආත්මේ හරි මේ විදිහට කර්ම පැස්වීමක් තිබුණා දැන් මේ කර්ම රැස්කන විට අපි රැස්කලේ පංචස්කන්ධ ධර්ම නිසා විපාකයක් වශයෙන් ලැබෙන්නේ පංචස්කන්ධ ධර්ම. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්ම පංචකම රැස්කරම පුද්ගලයාට ඒ ස්කන්ධ ධර්ම පංචකයෙන් ලැබෙනවා. අපි හිතමු රූපාවචර ධ්‍යානයක් ඇච්චා කුසල ඒක කුසල කර්මයක් අරූපාවචර ධ්‍යානයේ සිට පස්තරගෙන ඉන්නේ. ඔහු රූපේ සම්පූර්ණයෙන් අත්හැරලා තියෙන්නේ නාම ධර්ම විතරයි අල්ලගන්නේ රැස්කුනේ නාම ධර්ම පමණයි. ඒක නිසා අරූපාවචර ලෝකෝපදීන රූපයක් නැතුව නාම ධර්ම පමණයි මෙතන කියන්නකොට. අපි හිතමු සංඥාතලයේ තියෙනෙක් යනවා කියලා. එතන යොමු හතර වෙන ධ්‍යානෙන් පස්සේ මේ සිටී තියෙන ප්‍රඥාත්ම නිසා මේතන ඔක්කොම දුක් ලැබෙනවා කියලා සිතට අපිස්සේම නිද්දාකල සිටේ. පාවන විදිහටම භාවනා කරනවා. දීපිත්තම් කියලා සම්භාවනාවක් තිබෙනවා. ඒ භාවනා කරගෙන ගියාට පස්සේ සිත කෙරෙහි සම්පූර්ණයෙන් කරකැවිලා සිත රැස් කරන්නේ. සිත කියන්නේ මේ වේදනා සංඥා සංකාර විඥාන කියන හතර. ඒකක්වත් රැස් කරන්නේ ඒක නිසා රැස් කරන්නේ මේ වෙලාවේ රූපස්කන්ධය විතරයි උපාදාන කරන්නේ ඇල්ලෙන්නේ. එම නිසා ඌ උපදිනකොට අර අසංයතලිය උපදිනවා සිතක් නැතුව. ඉතින් නාම රූප දෙකම පංචස්කන්ධ ධර්මයන්ම රැස් කරන පොඩ්ඩලට පංචස්කන්ධ ධර්ම සහිතවම නැවති ඉදීමක් ගෙනදෙනවා. ඒ උපදිනාට පසුව ප්‍රතිස්කන්ධ විපාකයක් වශයෙන් ඉතිරෙන්නේ. ඒ ප්‍රතිස්කන්ධ විපාකයක් වශයෙන් විපාක දුන්නාට පසුව ප්‍රවෘත්ති විපාක වශයෙන් කර්ම නද කුසල කුසල කර්ම විපාක ශක්තියෙන් ඵල දෙනවා. ඉතින් මේ දුකක් දෙන විට බොහෝ විට අකුසල කර්ම විපාකයි ඵල දෙන්නේ හැම විටම නෙවෙයි. වෙන හේතු නිසා දුක ඇතිවෙනවා. එතකොට අපි කල්පනා කරනවා නම් මං කරපු කර්මෙන් මමම දුක් විඳිනවා කියලා. ඒ දෙකම වැරදි. මම කර්ම කළෙත් නැහැ මම දුක් විඳින්නෙත් නැහැ. මෙන්න මේක තේරුම් ගන්න මම දුක් විඳින්නෙත් නැහැ. අපි ඒකම සාමාන්‍ය විදිහට මානසික දුක් වේදනාවක් තමයි දැන් අත්දකින්නේ කියලා. ඒ අත්දකින අවස්ථාවේදී මම දුක් විඳිනවා මගේ දුක් වේදනා මගේ දුක ඉතාම දරුණුයි වශයෙන් ග්‍රහණය කරනවා උපාදාන කරනවා නඩත් කරනවා. අවිද්‍යාව පසුබිම කියන කරන දැන් ඉන්නේ දෙවන්නේ. එතකොට මේ එතන තියෙන්නේ ඒ රූපස්කන්ධයේ සුඛේකනම් වේදනාවක් ඇතිනේ රූපස්කන්ධ තමාට දකින්න පුළුවන් වේදනා ස්කන්ධය දකින්න පුළුවන් ඒ වේදනා ඇතිවීමට හේතුනේ පස්සයක් කායික වශයෙන් හැදුවේ ස්පර්ශයක් එතකොට ඒ ස්පර්ශය තියෙනකොට කාය විඥානය පහළ වෙනවා මේක තමයි දුකක් දුකක් කියන හැඟීම සංඥාවක් පහළ වෙනවා ඒක නැති කරගන්න තාදී වශයෙන් ඇති වෙන හැඟීම පහළ වෙනවා මේ විදිහට පංචස්කන්ධ ධර්මයන් ලැබිලා නැති නැති වෙනවා තියෙනවා වේදනාවක් තිබෙනවා බෙදින පුද්ගලයෙක් නැහැ ඒකයි තේරුම් ගන්නට ඕනේ. සංඥා තියෙනවා හඳුනා ගැනීමක් තියෙනවා හඳුනා ගන්නා පුද්ගලයෙක් නෙමෙයි. ඒ වගේම විඥාන්නේ කිරීමක් දැනීමක් තිබෙනවා දැනගන්නා පුද්ගලයෙක් නෙමෙයි. ඒ වගේම තමයි සංස්කාර රැස්වීමක් තියෙනවා ප්‍රශ් කරන පුද්ගලයෙක් නෙමෙයි. එන්න මේ තත්ත්වය තේරුම් ගන්න. මේක අරගෙන මම මගේ කියලා හිතනවා නම් මම මේක කරනවා කියලා හිතනවා නම් ඒක සංස්කාර ස්කන්ධයේ ධර්මයක්. ඒකත් තමයි මේ චිත්තය පහළ වන නාම ධර්මයක් තමයි. එතකොට පංචස්කන්ධ ධර්ම අපි රැස් කළා ගියාත්ම ඒක නිසා දැන් පංචස්කන්ධ ධර්ම ලැබුණා. මේ පංචස්කන්ධ ලෝකයේ මේදාකාර දුක් පීඩා ලැබෙන විට මම දුක් විඳිනවා මගේ කම්මෙන් මේ විපාක විඳිනවා කියන කතාව වැරදි. අතීතේ කම්ම රැස් කරපු කෙනෙකුත් නැහැ. දැන් ඒ වගේම දැන් විපාක විඳින කෙනෙකුත් නැහැ. නමුත් කර්මයක් තියෙනවා, සැස්තියකුත් තියෙනවා, විඳීමකුත් තියෙනවා. මේකත්යේ තේරුම් ගන්න. එතකොට සයම් කතන් දුක්ඛන්ති සින්නකෝ බෝබෝ තම සයම් කතන් දුක්ඛන්ති. බෞද්ධ සම්යන් වහන්සේ මේ දුක සමාවිසින් ඇති කරගත්තාද? මා හේමං කෂ්ඨප කියලා බුදුහාමුදුරේ ඉතිරිපිට දෙන්නේ ඔන්න ඔය කාරණා නිසා. ඊළඟට අහනවා කිම්පණ බෝගෝතම රස්සනම් කතාන් දුක් පරම් කතාන් දුක් සම්ටි එහෙමනම් මේක වෙන කෙනෙක් විසින් මේ දුක ඇති කළාද කියලා. සාමාන්‍යයෙන් බෞද්ධ නොවන අන්‍ය ආගම්වල බොහෝ විට මේ දුක වෙනත් ලෝකෙක දෙවියෙක් කෙනෙකුට බාර කරනවා. දැන් ඔය කතෝලික ආගම වාදීයයි කියන යම්කිසි දුකකට පීඩාවටපත් වෙනකොට ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා ඒගොල්ලෝ ඒක දෙවියන් වහන්සේට බාර කරනවා. එහෙනම් මෙතන ඒක හොඳයි මම මෙතන ඉන්නේ මොකද අර හිතට ඇති වෙන මානසික දුක අඩු කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. අපි කර්මය ගැන හිතලා දුක අඩු කරනවා වගේ ඒගොල්ලෝ ගැන හිතලා ඒක නිසා ඇති වෙන මානසික දුක නැති කර ගන්නට පුළුවන්. ඒ නිසා එහෙම හිතන එක වරදක් නෙවෙයි. නමුත් ඒක හිතන එකේ හැකියතාවයක්. නමුත් එහෙම කියන අය හිතන අය ඉන්නවා. අනුන්විසින් දුකක් ඇති කර දුන්නාද කියන කතාව කියනකොට අපිට අනුන්විසින් ඇති කර දෙන දුක් අනන්තවත් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියලා කියන ඕපක්කමිකා ආබාධ අනුන්ගේ උපක්‍රම නිසා හෝ තමන්ගේ උපක්‍රම නිසා ඇති වෙන ආබාධ ලෝකේ තියෙනවා. දැන් මේ කාලය හිතනම් මේ දේවෝඹ ගන්නවා රණවයි නෝනි. එනකොට මේ වෙන බාහිර බලව අසත්පත්තාශයක් විසින් ඇති කරපු කර්ම නිසා අපිට දුක් විඳින්නට සිදුවෙනවා. නැත්නම් හොරෙන් කැඩිලා ගන්නවා, සතරෙන් කැඩිලා ගන්නවා, නැත්නම් සත්‍යයෙන් කැඩෙන්නේ දැක්ක කරනවා. මේ විවිධ හේතු නිසා අන්නය විසින් ඇති වෙන දුක් නැති වෙනවා. එතකොට මේ අවස්ථාවේදී ඒ දුක් වේදනා ඇතිවීමට බොහෝ විට අපින කරන්නද කර්ම ශක්තියක් බලපානට පුළුවන් බලපාන. එතන අපිම කරනවා කියන්නේ අපි හිව සම්මුතියේ තියෙන අපි කතා බහ විවහාර කරන්න තෝරන්නේ ඉක්මවා කරන්නට බෑ. එහෙම ගියොත් ලෝක සංකේයත් කිසිදිනක් අහන්නු බෑ. ඒ නිසා සම්මුතියේ තියෙනවා කතා කරන්න තෝරන්නේ. අපි කරුණ දැනගන්න එක වෙන දෙයක් විවහාර කරන එක තමයි. එතකොට අපි කරන ලද කර්මයක විපාකයක් වශයෙන් ඒ අනුවිෂින් කරනබද පීඩාව අපිට ලැබෙන්නත් පුළුවන්. එතකොට අනුවිෂින් කළා කියන එක එතන සත්‍යතාවයක් නෑ. අනිත් එක දෙවියන් වහන්සේ වෙන කෙනෙක් ඒ කරා කියන එක කිසිම සත්‍යතාවයක් නෑ. මෙතන තරංග සංදොක් සම්දීමේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක ආදී දේවල් අනුන්විෂින් කළාද, මේ ජාති දුක අනුන්විෂින් කළාද, තමන් විෂින් කළේ නැත්නම් අනුන්විෂින් කළාද කියලා මම අහන්නේ. එහෙම කියන්නටත් එපා, පස්සට එහෙම කියන එකත් වැරදි. එහෙම නම් අනුන්කලෙත් නැත්නම් තමන්කලෙත් නැත්නම් මේ අනුන්ගේ තමන්ගේ දෙගොල්ලම කළා. ඒ දෙකම නැත්නම් දෙගොල්ලම කළා කියන කතාවක් වැරදි. එහෙමනම් මේක අදිච්ච සමුප්පන්න දුකක්ද, හේතුවක් නැතුව ඉබේ හටගත්තු දුකක්ද? අසංකාරං අපරංකාරං අදිච්ච සමුප්පන්නං දුක්ඛන්ති කින්නකෝ භෝගෝතම භවද්දෝතම මහේශේ. එහෙමනම් මේක කිසිම හේතුවක් නැතුව ඉබේ හටගත් දුකක්ද? මේ අදහස මේ සරල වශයෙන් හිතුවට භාවනාවේ ඉගෙනම අධ්‍යක්ෂ ලැබපු එකම කියපු අදහසක්. එහෙනම් ඔය භාවනා කරලා හොරා කියලා හතර වෙනි ධ්‍යාන දිනු කරලා චිත්ත ගැන සම්පූර්ණයෙන් කලකිරීමක් ඇති කරලා අසඤ්ඤතාවේ උපදිනා බොහෝ අසත්‍ය. ඒ පුදුමනට පස්සේ කල්ප 500ක්ම සිට නැතුව පවතින ඊට පස්සේ කාන්තින දුගති යන සුගති යන කයි උපදින්නේ. ඒ සුගතියේ උපදිනාට පස්සේ බොහෝ විට එවැනි කෙනෙකුට අර පෙරවිසු කඳ පිළිවෙල දක්න අනුවණ ලැබෙනවා. මේ නෝන ලැබෙනකොට මෙයා ඉතින් බලනවා. මෙයාට බලන්න පුළුවන් පෙරවිසු කඳ පිළිවෙල බලන්න පුළුවන් කාලයේ සීමාවක් තියෙනවා. එතකොට මෙයාට සමහරට කල්පින් භාගයක් කාලක් කල්පයක් කල්ප දෙකක් කල්ප තුනක් කල්ප හතරක් කල්ප පහක් කිසිම මොකක්වත් නැහැ. බලන්න කිසිවක් නැහැ. ඉතින් මෙයාට බලන්න පුළුවන් අන්තිම තැන දක්වා බැලුවට පස්සේ කල්පනා කරනවා මේක කවුරුත් කියෙන්නේ නැහැ. මමත් කියන්නේ මේ ඉබේ මහටගත් දුකක් නෙවෙයි. මේ ජාති දුකගේ ඉබේ මහටගත් දුක. මෙන්න මේ විදිහට භාවනාවේ ඉගෙනම දිනුන සත්‍යයේ අඩියක හිතපුවාය තමයි මෙයේ අදහස් ලෝකයට දාලා තියෙන එකයි. එතකොට නමුත් අපි බෞද්ධයන් වශයෙන් දන්නවා බුදුහාමුදුරුවෝ කියපු නිසා මේවා මෙහෙම අදහස් තියෙනවා කියලා. නමුත් ඔවා පහළේ කියන ආකාරය ඇත්ත වශයෙන්ම ගැඹුරු භාවනා දියුණු කරන ප්‍රයත්නෙ නැති කියනවා. එතකොට මේක කියන්නේ හේතුවක් නැතුව දුකක් හටගත්තා කියලා කියන්නේ නැහැ. හේතුවක් හටගෙන නැතුව කිසි දෙයක් හටගන්නවා කියන එක අප කියන්නේ ඒක වැරදි අදහසක්. එතකොට මෙහිදී පාක්ෂප කියන දැනත්තානවා බුදු ඔබ කියන කියනකට මායවන් කසව මායවන් කසත කියලා කියන එහෙම හිතන්න එපා. එහෙමද? එහෙමනම් මට දුක කියලා දෙන්න, එහෙමනම් දුක මට ප්‍රකාශ කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සෝකරෝහි සෝකටිකං වේදිකෝ කප්පත ආදිසෝ සතෝ සයංකතං දුක්ඛං තීති වදං සස්සතං නේතං පරේති. මේ ඉස්සෙල්ලම තමාගේ සිත තුළ තමා විසින්ම දුකක් ඇති කරගත්තාය කියන කාරණාව හිතාගෙන ඉන්න තැනැත්තාට ශාස්ත්‍රක දෘෂ්ටිය සිත තුළ තියෙනවා. ශාස්ත්‍රක දෘෂ්ටිය කියන්නේ ආත්මයක් මේ මාගේ මැරෙනවා, ඊට පස්සේ ඊළඟ ආත්මයට යනවා, ඊළඟ ආත්මෙත් මැරෙනවා, ඊට පස්සේ තව ආත්මයකට යනවා. මේ ආත්මයේ ස්ථිර වශයෙන් ශාස්ත්‍රක වශයෙන් තියෙන දෙයක් සදාකාලික වශයෙන් තියෙන දෙයක් කියලා. සෝ කරෝහි සෝ පටිසංවේදෝති. යම් කිසි කෙනෙක් කුසලයක් කළා නම්, කුසලයක් කළා නම්, මේ කුසල කුසල කර්ම යම් කිසි කෙනෙක් රැස් කළා නම්, සෝ පටිසංවේදිතී කොහොම වෙනවා කියන කතාව. කුසල කුසල කර්ම කලේ යම් කෙනෙක් නම් කොහොම ඒ කුසල කුසල කර්ම වල විපාක වෙනවා කියන කතාව තියෙන විතර අද ශාස්ත්‍රණේ සම්පරේති ශාස්ත්‍රක දෘෂ්ටියෙන් අඩගන්නවා. මේක තේරුම් ගන්න එක තමයි මේ නැත් දැන් තේරෙන්නට ඕනේ. අපි මේ හේතුවනම් අපි නදෙන වස්තු අපගේ චිත තුළ ආත්ම දෘෂ්ටිය බැසගෙන තියෙන එක් ආකාරයක. මේක ආත්මයක් නැහැ කියලා හිතාගෙන ඉන්න අයගේ චිත තුළ පවා බොහෝ විට තිබෙන්නට පුළුවන් කාරණාවක්. ඒකයි අපි මේ දේශනාව පටන් ගන්නකොටම කිව්වේ ආත්මයක් ඇත කියන හැඟීම නැති වූ කෙනෙකු චිත තුළ පවා නිවන හැඟීම් තියෙන්නට පුළුවන්. ඒක නිසා මේ දේශනාව ඉදිරිපත් කරන්නේ. එතකොට අඤ්ඤෝ කරෝති අඤ්ඤෝ පටිසංවේදිතෝ කස්සත දුක්ඛ දෙකින අස්සතෝ පරංකතං දුක්ඛං තීතිවදං උච්ඡේදං හේතං පරිදී බුදුහාමුදුරේ ඊළඟට දක්වනවා. සම්මු කුසල කුසල කර්ම කරන්නේ වෙන කෙනෙක්, ඒ වගේම විපාක විඳින්නේ වෙන කෙනෙක් කියලා දුකට පත් වී සිටින විට යම් කෙනෙක් සිටිනවා නම් උච්ඡේද දෘෂ්ටියේ තන හඩගන්න. උච්ඡේද දෘෂ්ටිය කියන්නේ මේ භවයේදී මේ ආත්මය සම්පූර්ණයෙන් නැතිලා යනවා කියන එක. එතකොට ඊට පස්සේ වෙන ආත්ම භාවයක් එන්න පුළුවන්, නැත්නම් නැවත සම්පූර්ණයෙන්ම දුක කෙලවර වෙනවා. ඒ විදිහට සිතනකොට තමයි උච්ඡේද දෘෂ්ටිය කියන්නේ. මේ උච්ඡේද දෘෂ්ටියේ සිට බැහැටගත්ාට පස්සේ බොහෝ විට විභව සංඥාව කෙනෙකුට දැනෙත වෙනවා. මේකින් පස්සේ මොකක්වත් නැහැ. ඉන්නකම් පුළුවන් තරම් දුරට පංචස්කන්ධ ධර්මයේ පංචකාම වස්තුන්ගෙන් ලැබෙන සත්‍ය අද්දක දෙක පුළුවන් තරම් සත්‍ය වෙන්නට ඕනේ කියන අදහස ඇතිවන අදත් බෞද්ධ අන්තර්කෝෂික නම් බොහෝ අය මැරෙනකම් මේ අපි කාලා දීලා සන්තෝෂයෙන් මේ වෙන සතුට වෙලා ඉන්න එක තමයි කරන්නට තියෙන ලොකුම දේ කියන්නේ. එහෙම කටයුතු කරනවා කියනවා එන්න චේතනාවක්. එතකොට අපි අර වෙන කෙනෙක් කළා ප්‍රසලාපසල කම්මකලිය වෙන කෙනෙක්ට විපාක වෙනින්නේ වෙන කෙනෙක් කියලා කියනකොට උච්ඡේද දෘෂ්ටියට නැදීනවා. ඒකත් ආත්ම සංඥාවේ එකට එක්කත් එතකොට අපි නියමකාගේ ඉතිහාසය හෝ මිට ආනාන තීනිත නේවත් නේන අනාගත කාලයේදී යම් කිසි කුසලක සම්ම රැස්වීමක් කළා නම් අපි කරුණ රැස් කරපු නැති එක ඇත්ත. එතකොට එතන ආඥාවක් නැහැ. පංචස්කන්ධ ධර්මයන් දීපරත්ම සැදීමක් නැහැ. තීමක් නැතිවීමක් ඉන්නේ ඒක සත්‍යයි. දැන් විපාකෙන් ධර්මයේ ආත්මේ කන්නද කුසල කුසල කම්ම විපාකත් ධර්මද්දුරට අපි දක්දිනවා. ඒ වගේම පසුගිය ආත්ම විපාකත් අපි අත්දැකීම. එතකොට මේ විපාක අධ්‍යක්ෂක වෙන්නේ මම ඒ කරපු කුසල කර්ම රැස් කරපු කෙනා නෙමෙයි මේ විපාක විඳින්නේ කියලා එහෙම දෘෂ්ටියක් ඇති වෙන්නත් බැහැ. එහෙම ඇති කරගන්න එකක් බැරි. එහෙම ඇති කරගත්තත් එතන තියෙන අර උච්ඡේද දෘෂ්ටිය නැත්තම් විභව සංඥාව සම්ප්‍රේතෝද ආත්ම දෘෂ්ටියක් එතන ගැද්දෙන්නේ. ඒක නිසා තමන් කල්පනා කරන්නේ පැහැදිලිවම නිරන්තරයෙන්ම ඇතිවී නැතිවී යන නාම රූප ධර්මයන්ගේ ක්‍රියාදාමයක් මෙතන තියෙනවා. හරියට ගලාගෙන යන බටන පාරක් වගේ. නිරන්තරයෙන්ම ඇතිවී නැති ගලාගෙන ධර්මයන්. එනසුන් ගියාත්මෙත් මේ පංචස්කන්ධ ධර්මයන් ඇතිවී නැති ගියා. ඒක ගියාත්මේ නැරෙනකොට අන්තිම වශයෙන් චුතිසිත උපදින් නිරුද්ධ වෙනකොටම ඊළඟ සිත උපදින්නට තමයි කය ශක්තිය බෙදෙන්නේ කියලා සිත නිරුද්ධ වෙනවා. එතන ඇති ඇති නැති නැතිගේ චිත්ත පරම්පරාව එතනම සිඳිලා කියන්නේ ඒකට සම්බන්ධ වූ ඒක ඒ කියන්නේ ඒකේ විපාකයක් වශයෙන් පහළ වූ ප්‍රතිසන්දේඥාන කියන ඒ නව සංස්කාර ධර්ම මේ භවයේදී හටගත්තා. ඒකයි මේ විසුද්ධි මාර්ගයේ වගේ පොත්වල කියන්නේ මෙච්චසෝ නැච අඤ්ඤෝ කියලා. මේ ආත්මේ මේ ආත්මෙට වෙන කෙනෙක් කාගේ ආවෙත් නෙමෙයි. මෙච්චසෝ ඔහුමත් නෙමෙයි. මෙච්ච අඤ්ඤෝ වෙන කෙනෙකුත් නෙමෙයි. කියන්නේ මේ ආත්මේ නෙමෙයි ආත්මෙට කියලා එහෙම කියන්නේ. මෙන්න මේ සත්‍යය තේරුම් ගන්න. එතකොට මේ සංස්කාර ධර්ම දිගින් දිගටම දිගින් දිගටම හේතුඵල ක්‍රියාදාමයක් වශයෙන් ඇති ඇති නැති නැති යාමක් තිබෙනවා. එතකොට මම අකුසල අකුසල කර්ම කරනවා කියන එකත් වැරදි, මම විපාක විඳිනවා කියන එකත් වැරදි. මේක වෙන කෙනෙක් කුසල කර්මයක් කළා වෙන කෙනෙක් විපාක විඳිනවා කියන එකත් වැරදි. දැන් මෙතෙන්දී අපි කල්පනා කරනවා නම් මේ සංස්කාර ධර්මම පංචස්කන්ධ කියන වචනේදී පොදු එක වචනයක් අපි ප්‍රකාශ කරේ සංස්කාර ස්කන්ධම දිගින් දිගට ඇති වෙති නැති නැති යාම දිගටම පැවතුනායි කියලා ඒකක් සමාගයේ සිටතල පහළ වෙන සංස්කාර ධර්මයන් නැති නැති යාම මේක හරියට භවනාමින් දකිනකොට මේ බුදු නාම සංකෝප සංස්කාර ධර්මයේ ඇති නැති කියන මෙතන මොකද්ද තියෙන්නේ මොන වටිනාකමක්ද නැත්නම් මොන සාරවත්ද තියෙන්නේ කියන පැහැදිලිව තේරෙනවා. පැහැදිලිව අත්දකින්න පුළුවන් ආස්තයක් නැති බව. ඒ සඳහායි මේ කරුණ ඉතාමත්ම ප්‍රයෝජනවත්. ඉතින් මේ කරුණ දෙක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. අර සමාම කරන තමයි පුතාම පිළිඳනා කියන දෙයක ශාස්ත්‍රීය දෘෂ්ටියට වැටෙනවා. වෙන කෙනෙක් කළා නැත්නම් අඹෙන් කෙනෙක් විසින් මේ දුක ඇති කර දුන්නා කියලා කතාව කියුවොත් එහෙම ඒක සියලු දෘෂ්ටියට වැටෙනවා. ඉතිේ දෙක කෂ්ඨක උභවන්තේ අනුපගම්ම මේ ශාස්ත්‍රක මේ අන්ත දෙකටම පත් වෙන්නේ නැතුව සතහාගතෝ මජ්ජේන සම්මන්දේසේ කී භාග්‍යවතුන් වහන්සේ දකාමතන් වහන්සේ නැදින් ධම්මේ දේශනා කරනවා. ඒ කියන්නේ අනුත් දෙකටම යන්නේ. ශාස්ත්‍රක දෘෂ්ටි යන්තේ කියන්නේ මේ උච්ඡේද දෘෂ්ටි යන්තේ දෙකටම යන්නේ නැදින් ධම්මේ දේශනා කරනවා. යති ධම්ම අනිත්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පඤ්චස්කලාසන සලාසන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය සංඛා සංඛා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය බහූ බහ පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදීව දුක්ඛ දමන සුඛාසස් භවන් තේ මේ දැක්කේ වෙනස් දුක්ඛ සම්මස සමුදය උපෝති ඕක අනිත්‍යත් පත්‍යින් පස්සේ තියෙන විඥාන රෝධ සංඛාරින් රෝධ වාදිවසේ එතකොට ධම්ම දෙකකම පස්සේ නැතුව මම මේ මැද නැදින් ඉදලා ධම්මයේ දේශනා කරන මොකද්ද අවිද්‍යාව තුලින් මේ ආකාරයෙන් කර්ම රැස්වීම සිදු වෙනවා. දැන් අපි කලින් කියවා පංචස්කන්ධ ධර්ම සංස්කාර ධර්ම කර්ම කුසල අකුසල කරන විට ඇතිවන පවතින නැති වෙන එක. එතකොට එතකොට ඒ කුසල කුසල කර්ම සංස්කාර රැස්වීමට හේතුපාදකෝ මූලිකව කරුණක් තියෙනවා. ඒක තමයි අවිද්‍යාව. අවිද්‍යාව තිබෙන සංස්කාර කෙනකේ සිටතන කුසල කුසල කර්ම රැස් වෙනවා. මේ පිළිබඳව පටිච්චසමුප්පාද පටිච්චසමුප්පාදයේ ගැන හොඳ අවබෝධයක් තිබෙන්නට ඕන. පටිච්චසමුප්පාදයේ දැක්කන කරුණ පොත්වලින් දැක්කේන කරුණ නැත්නම් ඔය අහන්නට ලැබෙන කරුණ මතක තබා ගැනීම ගත්පලියට ඒ ගත්පමණින් අපි පටිච්චසමුප්පාද ධර්මයන් අවබෝධ කරගන්න ඕනේ. අපි දැන් මේ අවිද්‍යාව තුළින් ඒ ආකාරයෙන් කුසල කුසල කර්ම රැස්වීම කියන එක ගැන කතා කරන එක කරුණක් කියලා මේ දේශනාවේ මේකේම බලාපොරොත්තු වෙන්නේ. අපි හිතමු එහෙනම් රූප දැකලා කුසල කුසල කර්ම රැස්වෙන කනත මානසික දිවට ශරීරය මනසට මේ ඉන්ද්‍රියන්ට අරමුණු හමු වුණාට පස්සේ කුසල කුසල කර්ම රැස්වීම. වෙන කිසිම ආකාරයක් නෑ. ඔය අංගය 6යි අරමුණු හොයන තුළින් සිදුවන නාම සංස්කාර ධර්මයන්ගේ ගැලීමක් වලින් තමයි කුසල කුසල කර්ම සංස්කාර දැනෙන්නේ. එතකොට අපි උදාහරණයක් ඇහැට රූපයක් දැක්කා කියන්නේ මෙහෙම රූපේ ඇහැට රූපේ දැක්කාට පස්සේ මේ ඇහැ ගැන අවිද්‍යාව කියන දේකට ප්‍රපාණ වෙනවා. මේ ඇහැ මම කියලා හිතනවා මේ මගේ කියලා හිතන කණික මේ අවිද්‍යාව. මේක ඇසක් ඇසක් කියලා එහෙම සංඥාවක් ඇති කරන ඒකත් අවිද්‍යාව. මෙතන තියෙන්නේ උඩු ඇටි ඇටි නැති නැති යන රූප කොටස් කීපයක එකතුවක් වුණා. මේ ඇඳ හොඳයි මගේ ඇඟ ලස්සනයි මගේ ඇඟ තේනම හොඳට තියෙනවා දැන් තේනම දුහවලයි මම එහෙනම් දේව හැදුනොලයි ආදී ජීවිත ආකාර අදහස් පහල නම් මේ ඔක්කොම ඇහැ පිළිබඳව දක්නට නොහැකි අවිද්‍යාව. ඊළඟට ඇහැට පෙනෙන රූප එහෙනම් මේ රූප දැක්කට පස්සේ අදීශදී වන දෙයක් ගන්නත් පුළුවන් මේ රූප දැක්කට පස්සේ විවිධ ආකාරයෙන් අපි තීරණ වලට බහිනවා මේක හොඳයි මේක ලක්ෂණයි මේක කැතයි මේක උසයි මේක මහතයි මේ කාන්තාව මේ පොරොෂේ මේ ලක්ෂණ මලක් ලක්ෂණ ගියක් ලක්ෂණකාරක මෙහාදී විවිධ අදහස් සමාගයේ සිටින පහළ වෙනවා මේ ඔක්කොම විද්‍යාව අවිද්‍යාව සරතර කියනකොට ඔය කිසිම සංඥාවක් දැනෙන්නේ නැහැ. ඒකෙනුත් තමයි ඔක්කොම අවිද්‍යාව ගැන තේරෙන්නේ. අනිත් කෙනෙකුට ඔක තේරෙන්නේ. එතකොට මේ රූපේ දැක්කාට පස්සේ අපි මේ සාමාන්‍ය පුද්ගලයා මේ රූපේ කෙරේ සමහරට ඇලෙනවා, රූපේ කෙරේ සමහරට ගැටෙනවා. මේ ඔක්කොම අවිද්‍යාව. මේ රූපේ දැක්කාට පස්සේ සමාගයේ පංචස්කන්ධ ධර්මයන් මෙතන නැති යාමක් හර එතන වෙන දෙයක් නැහැ කියලා ඔහුට දකින්නට බෑ. ඒකත් අවිද්‍යාව. මේක නිසා මේ රූපේ දන්නේ නැහැ, ඇහැ දන්නේ නැහැ, ඇහැ රූපේ ගැටීම නිසා පහළ වෙන ක්‍රියාදාමයේ නැතහොත් රූපේ දන්නේ නැහැ. මේ දන්නේ නැති කම කියන අවිද්‍යාව නිසා මේ අවිද්‍යාව නිසා ඒ රූපේ අරමුණු කරගෙන කායික ක්‍රියා කරනවා, වාචික ක්‍රියා කරනවා, මානසික ක්‍රියා කරනවා, මේ ඔක්කොම සංස්කාර රැස්වීමක් කරනවා. කුසලාපසවල් කුසල් වෙන්න දක්වාම අපසලන්නට කුසලාපසවල් සංස්කාර රැස්වීමක් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් මේක විස්තර කරනවාට භාගයකට අනික කාලයක් යනට වෙනවා. ඒකට කාලය අවකාශ දෙන්නේ මේ අනුස්කාරයෙන් අනිත්‍යයන් තියෙනතුළු මේ අවිද්‍යාවතන සංස්කාර රැස්වෙනවා, කුසලාපස සම්ම සංස්කාර රැස්වෙනවා කියන එක තේරුම් ගන්න. එතකොට සමා කුසලාපස කම්ම කළානෙමි බුදු පංචස්කන්ධ ධර්ම ඇතිවීමක් ඇති නැති කියේ. ඒක සිදුවන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාවතන මේක සිදුවන්නේ මෙන්න මෙහෙමයි. මේන ඒ අවබෝධය අපි ඇති කරගන්නට ඕනේ අවිද්‍යාව පත්‍ය සංකරණ කියන වචනේ තේරුම් ගන්නකොට. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක නිසා ප්‍රකාශ කළා මේ අන්ත දෙකටම නැතුව මේ මැදින් ඉඳලා මේ ධර්මයේ දේශනා කරනවා කියලා ඒ පටිච්චසමුප්පාදේ සාරලව ඔහුට ඉතා කෙටියෙන් ඔහුට ප්‍රකාශ කළා. ඒ ප්‍රශ්නකට අදින ප්‍රශ්නකට ඔහු ඒ පහළ සතුටට පත් වෙලා මහණුණා මහණෙල්ලා මහත් භාගයෙන් ලැබුවයි කියලා ප්‍රශ්න දක්වලා තිබෙනවා. එතකොට මේ පටිච්චසමුප්පාද පාද ධර්මයන් හරියට අවබෝධ කරගන්නක බලන්නකොනේ බලනකොට අපිට පේනවා පැහැදිලිවම මේවා අනාත්මයි කියන එක. අනාත්ම දර්ශනය අවබෝධ කරගන්නට ඉතාමත්ම උපයෝගී වෙන එකක් තමයි පටිච්චසමුප්පාද ධර්මයන් පිළිබඳ පවත්නා වූ පැහැදිලි ගැඹුරු අවබෝධය. ඒ අවබෝධය ඇති කරගත්ත කෙනාට ඒකාන්ත වශයෙන්ම මේවා අනාත්මයි කියලා දකින්නට පුළුවන් වෙනවා. එහෙම දකින්කොට ඒ එක එක අංගයක් වල පවතුනා වූ අනාත්ම ලක්ෂණයක් දකින්නේ කොහොමද? අවිද්‍යාව කියන්නේ සමාව හෝ සමාගේ ධර්මයක් නෙවෙයි. ඒකත් සංස්කාර ධර්මයක්. අවිද්‍යාව නිසා පහළ වෙන සංස්කාර සමාව සමාගේ ධර්මයක් නෙවෙයි. ඒ වගේ සංස්කාර ධර්ම අතීතයේ මේක මෙහෙම සිදුන එහෙම හිතේ එක සංස්කාර ධර්මයක්. අනාගතයේ මේක මෙහෙම සිදුන ඒක හිතේ එක සංස්කාර ධර්මයක්. වර්තමාන වශයෙන් මේ අවිද්‍යාව නිසා සංස්කාර සිදෙන ඒක හිතන්නේ සංස්කාර ධර්මයකින් මේ සංස්කාර ධර්ම ඔක්කොම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඒ ඔක්කොම කය ධර්මම වය ධර්මම විරාග ධර්මම දෝ ධර්මසේ වෙනවා වේ වෙනවා විරාගයේ තැන් නිරුද්ධ විරායන මේක දකින්නේ සංස්කාර ගොඩක් බුදු සංස්කාර ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මෙන්න මේ තත්ත්වයේ තේරුම් ගන්නට බෑ. එතකොට අපි මේ දක්වා මේ වැඩි කියන ධර්ම කාරණාවල ප්‍රතිසාරංශ මේකයි. අනිත්‍යතාව අනාත්මය අත්‍යවී වෙන. අනිත්‍ය දුක්ඛනාත්ම කියන ප්‍රතිපදින් අනාත්ම ස්වરૂපයේ තේරුම් අරගෙන මම ලබන්නේ පැහැදිලි ප්‍රත්‍යක්ෂ අධ්‍යක්ෂණය තුනේ. ඉතින් අනාත්මය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබුණත් මේ කර්ම විපාක පිළිබඳව ආත්ම දෘෂ්ටි කියන කේසුකට ගැඹෙන්න පුළුවන් ඒක ඒ සම්බන්ධයෙන් අද දේශනාව ඉදිරිපත් කළේ එහිදී අතේල ප්‍රකාශ කරන තැනත් ආවිනස්සන්නේ සමාවිෂම දුක දුක ඇති කරගත්තාද නැත්නම් අනුවිෂම දුක ඇති කරගත්තාද මේ දෙකම බුදු දානමාසේ ප්‍රතික්ෂේප කරනවා මොකද සමාවිෂම දුක ඇති කරගත්තාද කියන බෑ බුදු සංස්කාර ධර්ම නැති 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 යාම සිදු වෙන අවිද්‍යාව පාදක වෙලා ඒ දේ සිදු වුණා එතකොට අනුවිෂම මේ දුක ඇති කළා කියන කතාව සම්පූර්ණයෙන් වැරදි. සමනුත් අනුනුත් දෙන්නම විසින් මේ කෝතර පොර සමය දුක ඇති කළා කියන කතාවත් වැරදි. එතකොට මේක අදිත්‍ය සමුප්පන්නම් එහෙම නැත්නම් මේක හේතුවක් නැතුව ඉදී හටගත් දෙයක් කියනවා නම් ඒකත් වැරදි. එතකොට එහෙමනම් මේක අර සමා විසින් දුක ඇති කරගන්න කරගත්තා කියලා හිතනවා නම් අපි මතන පුකන්නේ විපාක අපි විඳිනවා නැත්නම් ඕම මතන පුකන්නේ ඕම විපාක විඳිනවා ආදී වශයෙන් ඒක හිතට කාලෙදිලා තියෙනවා නම් එතන සාර්ථක දෘෂ්ටියයි සමාගයේ සිදු වෙන ප්‍රයත්න කරන්නේ. එතකොට වෙන කෙනෙක් කුසල කර්ම කරන්නේ විපාක විඳින කෙනෙක් කියලා හිතනවා නම් ඒක උච්ඡේද දෘෂ්ටියට පැත්තෙන් වැටෙන්නේ. ඒ වගේ මනුෂ්‍ය දුක කලා ඇති කලා කියන එකත් ඒ කාරණේ තමයි අන්තර්ගත වෙන්නේ. මේ අන්ත දෙකම යන තොන්ද නෑ මොකද නිකන්තරයෙන් මේ තියෙන සංස්කාර ධර්මය හරියට ගඟක් ගලන ආශ්‍රය වතුර ජල ප්‍රවාහයක් බලාගෙන යන ආශ්‍රය දිගට දිගට ගලාගෙන යනවා. සංසාරේ පුරා සිදුවන්නේ එකයි තීනම් පාන මනසේ දක්වාම සිදුවන්නේ ඒකයි. කවදා හරි දවසක තීනම් පාන පරිශෝපන්නේ මේ සංස්කාරයන්ගේ ඒ දිගින් දිගට ගලා යන එක සම්පූර්ණයෙන් නිරුද්ධවන්නේ උදාට තමයි දුක පිළවරවන්නේ. හොඳයි එහෙනම් මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ ප්‍රසාරකී කාන්ත වශයෙන් මේ අදති නිවන සැසම සීම සඳහා හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. මේ දෙවියන් දෙන්නා ආකාශත්තාට වෙන පාටේ තියෙන ආකාශත්තාට මුම්මත් සහ දේවානන්දා මහින්දිකා පින්නම් තමන් මොදිත් තාචිනන්දක් සඳසනසනන් ආකාශත්තාට මුම්මත් සහ දේවානන්දා මහින්දිකා පින්නම් තමන් මොදිත් තාචිනන්දක් සඳදේශනන් ආකාශත්තාට මුම්මත් සහ දේවානන්දා මහින්දිකා පින්නම් තමන් මොදිත් තාචිනන්දක් සඳතමන් තරන්ති ප්‍රාර්ථනා කරන්නේ. මේ නාම පුණ්‍ය කම්මේ නාම නිබාන සමාගම සකල සමාගම හෝතු යාව නිබාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤම නෝෂවක්ඛය වන්නතු සම්බ දුක්ඛ පමච්චතු හේකල සීලම කුසල ශක්තිය මේ ඇත මෙවැනි මෙසන සීමට වාසනාව ශක්තිය දාරේවා අභිවාදන ශීලිත නිත්‍යම වද්ධා පිටාය මන්තත්තා රෝධම් වද්ධන්ති ආයුවන්නෝ සතම් බලං ආරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති මුනිවත අතෝ නිබ්බාන සම්පත්‍ති නාති සමින් ජතෝ සෝපත්තේ වාමි අවශ්‍ය ලැබේවා.